සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2026 අප්‍රේල් 7 අඟහරුවාදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුය මම යෝජනා කරා.
2026 3:19 කල් තැබීම විවාදය තවදුරටත් පැවැත්වීම සඳහා ඔනරබල් කබීර් හෂීම්, you have 12 minutes.
Thank you, honorable speaker. මේ දවස්වල ගම්වල ගරු කතානායකතුමනි, ගමේ තරුණයන් අතර නිතරම කතාබහට ලක්වෙන කාරණාවක් ප්‍රශ්නයක් මතු කරන්නේ නිතරම සහෝදරයා අධිරාජ්‍යවාදී කියන්නේ මොකක්ද කියන එක. ඒ ප්‍රශ්නය අහනකොට සාමාන්‍යයෙන් දෙන උත්තරේ තමයි අධිරාජ්‍යවාදී කියන්නේ JVP ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න කලින් ලෝක ආර්ථිකය පාලනය කරපු ඇමරිකාවට කියන්නේ ඒ අධිරාජ්‍යවාදී කියලා. එතකොට ඉන්දියන් ව්‍යාප්තවාදය මොකද්ද කියලා අහනවා. ඉන්දියන් ව්‍යාප්තවාදය කියන්නේ JVP එකයි ටිල්වින් මහත්තුරෝ එහෙම ඉන්දියාවත් එක්ක හවුල් වෙලා වැඩ කරන්න කලින් ඉන්දියාව අනුගමනය කරපු ඉන්දියානු ධනේශ්වර චින්තනය. ඒක දැන් නැහැ. ඒක තමයි දැන් ගමේ යන ප්‍රසිද්ධ කතාව. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වසර 40ක් පුරාම දේශපාලන බලවේගයක් හැටියට සමාජවාදය, ලෙනින්වාදය, ඒ වගේම මාක්ස්වාදය පිළිබඳව දැඩි විශ්වාසවන්තයෙකු හැටියට කටයුතු කරලා තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් වැඩ කරපු, ඇත්ත වශයෙන්ම ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහිව නව යටත් විජිතවාදයට වෙරෙහිව දැඩි ස්ථාවරයක හිටපු කණ්ඩායමක්. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිපත්තිය පිළිබඳ අපට වුණත් ඒ දවස්වල JVP පිළිබඳව ගරුත්වයක් තිබුණා. ඔවුන් ඒ ප්‍රතිපත්තියේ ස්ථාවරවල ඍජුවම හිටියයි කියලා විවිධ අවස්ථාවල්වල බලපෑම්වලට යටත් නොවී. නමුත් අද මේ JVP ආණ්ඩුව බවට පත් වුණාට පස්සේ ඒ JVP එකම ඒ ස්ථාවරය පිළිබඳව ඔහුගේ ශක්තිමත් ප්‍රකාශයන්වත් කරන්න බැරි තැනකට වැටිලා තියෙන අවස්ථාවේදී ලොකු ප්‍රශ්නාන්තයක් ඇතිවෙනවා. ඔබ ප්‍රතිපත්තිය, ඔබගේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබ කොහෙද ඉන්න කියන එක. මොකද අධිරාජ්‍යවාදීන්ගේ හෝ යටත් විජිතවාදීන්ගේ අතකොළුවක් බවට පත්වෙලා වැඩ කරනවාද කියන ප්‍රශ්නය අද ඇත්තටම මතුවෙනවා. ඔබ කරන ප්‍රකාශයන්සා ගන්න තීන්දු තීරණ රජයක් හැටියට පිළිබඳව ඇත්තටම ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේ යුද තත්ත්වය ඇති වෙලා තියෙන අවස්ථාව කොහොමද මේක ඇති වුණේ? මේක ඇත්තටම සාකච්ඡා සහ සංවාද පවත්වා කරන යද්දී ඉරානයෙන් කිසිම ප්‍රකෝපකාරී ක්‍රියාවක් නොකර ඉරානයට ඉස්රාලය පහර දෙන පළමුුවෙන්ම ඉස්රාලය ඉරානයට පහර දෙනවා. එතකොට ඒ වෙලාවෙදි මේ සාකච්ඡාවල් කරගෙන යන අවධියේදී ඔමානයේ විදේශ අමාත්‍ය සෙයියද් බදර් බින් හමද් කියන ඒ විදේශ අමතිවරයා ඒ සාකච්ඡාවලල ප්‍රධානියෙක් හැටියට එතුමා සමාදානයට ඔන්න මෙන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා ලෝකෙටම ප්‍රකාශ කරන වෙලාවේදී ඊළඟ දවස තමයි ඉස්රායලය ගහන්නේ. ඒක මදිවට ගරු කතානායකතුමනි, ද ගාඩියන් කියන බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ මාධ්‍ය ඒකකයක් ප්‍රකාශ කරලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක ජොනතන් පවල් පෙබ්‍රවාරි මාසේ ජනීවා වල තිබුණු එක්සත් ජනපදය සහ ඉරානය අතර කරපු සාම සාකච්ඡාවේදී, යම් එකඟතාවයකට එන සාකච්ඡාවේදී ඉරානය ජොනතන් පවල් ඒ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක උපදේශකවරයා කියනවා, ඉරානය කියනවා තමන්ගේ න්‍යාස්තික වැඩසටහන අත්හිටවීම සඳහා යෝජනා කරනවායි කියලා. ඒ කරන යෝජනාවට මේ ජොනතන් පවල් කියන පුදුම සහගත යෝජනාවක් කරලා තියෙනවා. ඇත්තටම යුද්ධයක් අවශ්‍ය නැහැ කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් බ්‍රිතාන්‍ය කියනවා ජොනතන් පවල් නිල වශයෙන් ඔතෙන්ට ගියේ නැහැ කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඔහු ඔතන සහභාගී වෙලා තියෙනවා. I quote ජොනතන් පවල් කියනවා, "The UK saw no compelling evidence of an imminent threat of an Iranian missile attack on Europe." Unquote. Again I quote, "Instead, the UK regarded the attack as unlawful and premature since Powell believed the path remained open to a negotiated solution." දැන් මේක මේ ද ගාඩියන් එකේ තියෙන මේ සටහන. ඉතින් මේ වාගේ තත්වයක යුද්ධයේ ආරම්භකයා ආක්‍රමණිකයා කවුද කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. ආරම්භකයා කවුද, ආක්‍රමණිකයා කවුද කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. දැන් ශ්‍රී ලංකාව අපි අපේ ප්‍රවේශයේදී අපි අතිශයෙන්ම අපි පරීක්ෂාකාරී සහ රාජතාන්ත්‍රික විය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. මම හිතන රජයත් ඒක ගැන හොඳ තේරුම් අරගෙන ඇති. මොකද අපි මෙතනදී මධ්‍යස්ථ විය යුතුයි කියන එක අපි දන්නවා. හැබැයි ආණ්ඩුව මධ්‍යස්ථව සිටිනවද කියන ගැටලුව පැන නැගෙනවා. දැන් ඊයේ මම දැක්ක මාධ්‍ය හරහා අතිගරු ජනාධිපතිතුමා කටාර්වල එමීර්තුමත් එක්ක දුරකථන සාකච්ඡාවක් කරලා තියෙනවා. එම සාකච්ඡාව කරලා එතුමා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒක කටාර් ට්‍රිබියුන් කියන පත්තරයක ගිහිලා තියෙන විදිහට මම දන්නේ ඒක ව්‍යාකූලයි, ඒක හරියට අර්ථකථනයක් කියලාද නැද්ද කියලා මම දන්නේ. හැබැයි ඒක කියනවා I quote President Dissanayake expressed his country's solidarity with Qatar on the ongoing Iranian aggression affecting Qatar and the wider region. It's about the Iranian aggression. Though it would seem that Sri Lanka accepts that there is an ongoing Iranian aggression. Does it mean Sri Lanka tacitly or explicitly justifies or supports the US-Israel war on Iran? Are we taking a side? Now, this is something that the opposition needs to know. Because where are our foreign policy? That's why the Munapa city is a pradhan marbudaya tamai, videsha pratipatya. අපේ රට අපේ රජය ගන්න විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා කියලා අපි විපක්ෂය හැටියට විශ්වාස කරනවා. මේක ඉතාම වැදගත්. මෙතන අපි ගන්න ස්ථාවරය වැදගත්. මොකද අපි කොහොමද අපේ රටට ලොකු බලපෑමක් නොවෙන්න කටයුතු කරන්න කියන එක අපේ විදේශ ප්‍රතිපත්ති මත රැඳෙනවා. දැන් නිදහසින් මං කියන්නේ කතානායකතුමනි, නිදහසින් පසු අපේ නායකයන් විදේශ ප්‍රතිපත්ති තුළින් රට ගෞරව තැනකට ගෙනාපු ආකාරය පිළිබඳව නිදසුන් ගොඩක් මට කියන්න පුළුවන්. හැබැයි මේ කෙටි වෙලාවේ එකක් දෙකක් මං කියන්නම්. දෙවන ලෝක යුද්ධයේ කාලේ US එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී JR ජයවර්ධන ජනාධිපතිතුමා ධම්මපදයේ ගාථාවක් උපුටාගෙන එතුමා නහි වේරේන වේරාණි කියන ඒ යනුවෙන් කළ ප්‍රකාශය ලොකු පූර්වාදර්ශයක්, ලොකු ගෞරවයක් අපේ රටට ඒ වෙලාවේදී. ඒ වගේම තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු සාගරයේ සාම කලාපයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කරන යෝජනාව අපට කරපු ලොකුම ගෞරවයක් හයියක්. ඒකත් අපට පූර්වාදර්ශයක්. ඒ වගේම තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඉන්දෝ චීනා ගැටුමේදී එතුමිය ලංකාව මැදිහත්කරුවෙක් බවට පත් කරලා, මේ රට පොඩි රටක් කුඩා රටක් කියලා හිතුවේ නැහැ, යෝධ රටක් බවට පත් කරලා එදා මැදිහත්කරුවෙක් හැටියට කටයුතු කරා. ඒක අපේ ජාත්‍යන්ත විදේශ ප්‍රතිපත්තිවල ඉහළටම රට ගිය පූර්වාදර්ශයක්. හැබැයි මේ වගේ තත්ත්වයන් අපි කෙරුවට අපට මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිවල එවැනි සාධනීය ලක්ෂණයක් දකින්න නම් අපට නෑ අද වෙනකම්. ඉරානයේ පළමු දැන් අපි ගත්තම ඉරානයේ පළවෙනි නෞකාවට පෑ 11ක ඇතුළත් වෙන්න අවසර නොදුන්නේ විදේශ ප්‍රතිපත්තිය ගැටලුවක් නිසාද කියන ප්‍රශ්නය මතුවෙනවා. පෑ 11ක එළියට තියලා ඊළඟට දෙවනි නෞකාවට පහසුකම් දුන්නා පළමු එකට නොදී. එතකොට එතන විදේශ ඇමතිතුමා අපට පැහැදිලි කරන්න ඕනේ ඇයි එකකට නොදී පෑ 11ක් තියාගෙන පහර දෙනකන් ඉඳලා දෙවනි එක ගන්නෙ. මේකේ විදේශ ප්‍රතිපත්තිවල යම් ගැටලුවක් තිබුණාද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා ගරු කථානායකතුමනි. අපගේ විදේශ ප්‍රතිපත්ති තුළ තව පාර්ශ්වකරුවෙක්ගේ අනුමැතිය අපට ලබා ගන්න ඕනේද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳව බරපතල ප්‍රශ්නයක්. අපේම රට තුළ අපිට තව පාර්ශ්වකරුවෙක්ගෙන් අහලා වැඩ කරන්න වෙනවද කියන ප්‍රශ්නේ මතුවෙන්නේ නැද්ද මේකෙන්? ඒතකොට මේක බරපතලයි. Honorable Speaker, I would like to say the government technically fulfilled its humanitarian duties when it took the first ship, even 11 hours later, rescued the survivors, recovered bodies, and escorted the second vessel into safety. That we appreciate. But operations raise broader issues across policy, across laws, morality, and strategy. And this is very serious. The delay of 11 hours in rescue response prompts concerns. Failure to assist would have violated humanitarian laws and the UN Convention on the Law of the Sea obligations that Sri Lanka has. Was there a need to consult was there a need to consult any power before embarking upon humanitarian operations? Because we are a neutral state. As a neutral state, did we have to talk to somebody before we took the action? So we have decided that the Indian Ocean is a zone of peace. And we can't allow anybody to bring a regional war into our area. So we acted as a neutral state. But why did we have to ask somebody or wait? The incident raises questions on the concept of
Honourable Member,
security.
You have another 2 minutes.
Yeah. The incident raises questions on the concept of net security provider in the Indian Ocean and what that means to Sri Lanka. Did the government have to surrender its rights to sovereign decision-making in this instance? And if that is so, then how do we play this? We would like, because by now the Minister of Foreign Affairs should be able to inform the House that in our terms of foreign policy, how are we acting in this particular case? This also opens up a question of gaps in Sri Lanka's maritime security planning. There are many issues, and I think how we are going to be placed at the end of, while this war is going on, and at the end of this war, how our country is going to be affected economically, all impacts on how we behave in our foreign policy. And our country has been proud, though we have been a small nation, we have been strong, because we've pursued the proper policies. So we urge the Ministry of Foreign Affairs to clarify our position in terms of our sovereign rights within our territory and if and how we are maintaining our neutrality in this war. As we are seeing conflicting reports in the local and international media as the statements made by the government, because we are confused. So are we maintaining our neutrality on this war, and what is the stand we are taking becomes very important. Thank you.